නජිත් ඉන්දික මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 18ක කාලයක් ලැබෙනවා.
බොහොම ස්තුතියි සභාපතිතුමියනි. අද ඇත්තටම 2026 අයවැය විවාදයේ 4 වෙනි දවසේ. එතකොට සභාපතිතුමියනි, අපි දන්නවා සාමාන්‍යයෙන් අයවැය විවාදයක් ගත්තාම මේ වෙද්දී බොහොම බරපතල සාකච්ඡා අයවැය ගැන, අයවැය යෝජනා ගැන, ඒ අයවැය යෝජනාවල ආදායම් විපයදීම සහ සමහර වියදම් සම්බන්ධයෙන් කරපු තියෙන යෝජනා ගැන, අලුත් යෝජනා ගැන. මොකද හැම අයවැයකම සාමාන්‍යයෙන් ආණ්ඩු විසින් ගෙනත් වෙනවා විවිධ අලුත් ප්‍රතිපත්ති, අලුත් යෝජනා, ඒවා ගැන සාකච්ඡාවක් ඇති විය යුතුයි. හැබැයි මේකේ විශේෂත්වය තමයි, දැන් ගිය පාර අයවැය ගත්තත් ඇත්තටම බොරුවට හරි එහෙම ඒවා ආවනේ. දැන් මතක් කරලා බලන්න, ගිය පාරත් දැන් අයවැය අපි ගෙනාවට පස්සේ ඇවිල්ලා මාස කීපකින් මාර්තු මාසේ බොරුවට තමයි අර මාර්තු මාසෙට වඩා අප්‍රේල් මාසේ පඩි අඩු වෙනවා කියලා හරි තර්ක කරාවිල්ලා මෙතන. අඩු නැහැ, බරගාරකින් වැඩි වුණා. හැබැයි එහෙම හරි කරා. දැන් මේ පාර විශේෂත්වය තමයි පළවෙනි වතාවට අපිට එහෙම තර්ක නැහැ. තර්ක නැහැ. එක එක ඒවා කියනවා. එක්කෙනෙක් ඇවිල්ලා 50 ගැන කියනවා, තව කෙනෙක් ඇවිල්ලා තව කොහෙරි වෙච්ච ප්‍රශ්නයක් කියනවා. ඒ කියන්නේ අයවැය ගැන හැරෙන්න අනිත් සියලුම දේවල් කතා කරනවා. අයවැය ගැන කතා කරනකොට අර වගේ බොරු කතා කරන්නත් පුළුවන්. අයවැය ගැන කවුරු කතා කරන්න આવොත් අර වගේ බොරු කියන එක තමයි මේ දක්වා සිද්ධ වුණේ. ඉතින් ඒ නිසා ඇත්තට මේ අයවැයේදී දැන් සාමාන්‍යයෙන් 3 වෙනි 4 වෙනි දවස් වෙද්දී අපි කතිකේ විදියට අපිට උත්තර දෙන්න කරුණු කාරණා කිහිපයක් ඇවිල්ලා තියෙන්න ඕන. නමුත් එහෙම කරුණු කාරණා නැති තත්ත්වයක් ඇතුලේ නිශ්චිත කරුණු දෙකක් සහ සමහර අර කියපු බොරු සම්බන්ධයෙන් මගේ කතාවේ අවධානය යොමු කරන්න මම බලාපොරොත්තු වෙනවා. දැන් විශේෂයෙන් අපි දන්නවා අයවැයක් කියන්නේ මොකක්ද කියලා ගත්තොත් එහෙම මේ අයවැයක් ඇතුලේ තියෙන්නේ බැලන්ස් ගිණුම් එකම නේද, account balance එක විතරක් නෙමෙයි. ආදායම් වියදම් පිළිබඳ බැලන්ස් එක විතරක් නෙමෙයි, අයවැය කියන එක ඇතුලේ රටක ආණ්ඩුවක් ඉදිරි වසර සඳහා තමන් දිශාගත වෙන්නේ කොහොමද, තමන් මොන ආකාරයෙන්ද වැඩ කරන්නේ, මොන මොන ක්ෂේත්‍රවලටද ප්‍රමුඛතාවය දෙන්නේ, නැත්නම් තමන්ගේ දිශාව, දේශපාලන ආර්ථික දිශාව තමයි අයවැයකින් සාමාන්‍යයෙන් සංකේතවත් වෙන්නේ. ඉතින් අපි හිතනවා මේ අපේ අයවැය තුලත් ඒ ආකාරයෙන්ම අපි මොන පැත්තටද කොහොමද වැඩ කරන්නේ කියන එක සම්බන්ධයෙන් හරියට දිශාගත වීමක් මේක සිද්ධ වෙලා තියෙනවා, පෙන්වීමක් සිද්ධ වෙලා තියෙනවා. එතකොට සභාපතිතුමියනි, විශේෂයෙන්ම ගත්තොත් එහෙම අපි දන්නවා, ඒ කියන්නේ කවුරු වෙනුවෙන්ද, කවුරු වෙනුවෙන්ද ඊළඟ අවුරුද්ද අපි වැඩ කරන්නේ, කවුරු වෙනුවෙන්ද ප්‍රමුඛතාවය දෙන්නේ, මොන පැත්තට ආර්ථිකය රයන්නේ කියන එක මේකෙදි කතා කරනවා. එතකොට හැබැයි අර ලොකු විවේචන නැති වුණාට අර කලින් කතා කරපු මන්ත්‍රීතුමා වගේම මේ දිලිත් ජයවිර මන්ත්‍රීතුමා වගේම අර බොරු කිව්වා. බොරු විවේචන තියෙනවා. දැන් උදාහරණයකට මේ දැන් මම කරුණු දෙකක් කියනනම් අර දුප්පත්කම, දැන් අපේ ආණ්ඩුව ගැන කතා කරන්න ඇවිල්ලා දුප්පත්කම 3 ගුණයකින් වැඩි වෙලා කියලා කිව්වා. තොර ගරු මන්ත්‍රීතුමා, දුප්පත්කම 3 ගුණයකින් වැඩි වෙච්ච ඉලක්කම ගත්තොත් එහෙම ලංකාවේ දුප්පත්කම් පහුගිය අවුරුදු කීපෙම කතා කරේ 2019 අවුරුද්දට සාපේක්ෂව. මොකද 2019 අවුරුද්ද 114.3 කියලා හැඳින්නුවා, 2023 වෙනකොට 125ක් වෙලා තිබුණා. දැන් ඒක 122ක් වෙලා තියෙනවා. එතකොට 3 ගුණයකින් නෙවෙයි, නමුත් 2 ගුණයකට වඩා ගානකින් 2022-23 වෙද්දී වැඩි වුණා. දැන් මේක අඩු වෙමින් තියෙන්නේ. එතකොට 2019 14.3 තිබුණු එක 2023 වෙද්දී 25 වුණේ කොහොමද කියලා මතක කරන්නත් හොඳ නැහැ. 2019 පස්සේ මොකද ලංකාවේ වුනේ? 2019 පස්සේ මොකද ලංකාවේ වෙච්ච දේශපාලන වෙනස? 2019 පස්සේ තමයි මෙතුමලා උදව් කරපු ආණ්ඩුව ආවේ. අර මෙතුමා ටීවී එක ඉස්සරහට ගිහිල්ලා කුරුල්ලෙක් වගේ මෙහෙම ෆොටෝ එකක් දාලා චන්ද්‍ර ප්‍රතිපල ඇවිල්ලා ආණ්ඩුව පටන් ගත්තේ. අන්නේ ආණ්ඩුවේ වසර 3කට පස්සේ තමයි මතක තියාගන්න දුප්පත්කම 125 වුණේ. හරිද? දුප්පත්කම 125 වුණේ එතකොට. දැන් තමයි මේ අමාරු වේග අඩු කරමින් යන්නේ. ඒ නිසා ඒ ඉලක්කම් හරියට කියන්න කියලා මම ඉල්ලා සිටිනවා කතා කරද්දී. හරිද?
ඔව් කරන්න මගේ නම කියපු නිසා. ගරු තරුණ මන්ත්‍රීතුමා, දැන් මේමයි 2019 ඉඳලා අපි උත්සාහයක් ගත්තා. ඒ අපි උත්සාහයක් ගත්තා. හැබැයි ඔබතුමාලා උත්සාහ ගන්නෙ නැහැ. ඔබතුමාලා ඒ වැල් පාර්ලිමේන්තුව යනවා, ඒකයි ප්‍රශ්නේ. අන්න ඒකයි මම යමතුමා මම මේ කියන්නේ.
හරි, නජිත් ඉන්දික මන්ත්‍රීතුමා.
දැන් අතරම එතුමාලා උත්සාහ ගත්තා. අපිත් එතන උත්සාහ ගත්තා කියලා. හැබැයි උත්සාහයේ ප්‍රතිඵලය මොකද්ද? උත්සාහයේ ප්‍රතිඵලය 114 තිබුණ දුප්පත්කම 125ට ගියපු එක. රට බංකොලොත් වෙච්ච එක. ළමා මන්දපෝෂණයෙන් ආසියාවේ දෙවෙනි තැනට ලංකාව ආපු එක. ඉතින් මේ වගේ දේවල් කරන්න එච්චර උත්සාහ කළා කරන්න ඕන දේවල් කියලා අපි නම් දන්නේ නැහැ. සාමාන්‍ය මේ වගේ දේවල් නොකර ඉන්න තමයි උත්සාහ කරන්නේ. ඉතින් අපි උත්සාහ කරනවා එතුමලේ ගෙනාවු තැන ඉඳන් මේක කොහොමද ඉස්සරහට ටික ටික අරගෙන යන්නේ කියලා අරගෙන යන්න. ඉතින් පහුගිය අවුරුද්ද ඇතුළත අපේ උත්සාහයේ සාර්ථකත්වයක් තියෙනවා. මගේ කතාවේදී මම ඒක කියන්නම්. අනිත් එක තමයි අර ප්‍රාග්ධන වියදම් 120ක් ඉතුරු වෙනවා වගේ කතාවක් කිව්වා 120ක් නෙමෙයි හැම අවුරුද්දෙම සභාපතිතුමිය සාමාන්‍ය වසර අවසානයේ ප්‍රාග්ධන වියදම් වියදම් කරපු ප්‍රතිශතයක් තියෙනවා සාමාන්‍ය ලංකාවේ මධ්‍යන්නේ 60ට වඩා මදක් වැඩි හෝ එහෙම තැනක් තමයි ගිහින් තියෙන්නේ ඉතින් අපි අයවැය මාර්තු මාස ඉදිරිපත් කරලත් එහෙම තත්වයක වුණත් අපි බලාපොරොත්තු වෙනවා දැන් තියෙන සංඛ්‍යාලයක නිසා මුදල් අමාත්‍යාංශ වාර්තා අනුව මේ දෙසැම්බරේ අවසාන වෙද්දී මේක 70%කට ආසන්න අගයකට ගේන්න අපිට පුළුවන් වෙනවා ඒක ලොකු සාර්ථකත්වයක් මාර්තු මාසෙක නාපු අයවැයකින් පස්සේ ඒ නිසා අපේ මේ මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් කිසිම බයක් තබා ගත යුතු නැහැ ඒක හරි විදියට හරි ආකාරයට වෙනවා එතකොට ඒ වගේම සභාපතිතුමියනි ජනාධිපතිතුමා අයවැය ඉදිරිපත් කරද්දී ප්‍රකාශ කරා මේ අයවැයේ අපේ අරමුණ මොකද්ද කියලා දැන් මාර්තු මාසෙක අයවැයක් ගෙනාවා ඊට පස්සේ දැන් අපි මාස කිහිපයකට පස්සේ අපිට දෙවෙනි අයවැය ගෙනන්න සිද්ධ වෙලා තියෙනවා මේකෙදී අපි ගෙනාවු පළවෙනි අයවැය අපේ අරමුණ උනේම මේ රටේ ඒ විත්තිමුණු අසීරුතාවය ඒ අමාරුකම් ඒ අමාරුකමෙන් හිටපු ජනතාවට යම් සහන ප්‍රමාණයක් වැඩිපුර දෙන්න එහෙම දීලා ඒකත් එක්ක ජනතාවගේ ආර්ථිකය පළවෙනි මොහොතේ නගා සිටවන්න මොකද අර කලින් රනිල් වික්‍රමසිංහ කිව්වාගේ පටිතද කරගෙන 2048 වෙනකන් ඉන්න රට හදනකන් කියන කතාවක අපිට ඉන්නේ නැහැ රට හැදිය යුතුයි ආර්ථිකය හැදිය යුතුයි හැබැයි මිනිස්සු ජීවත් වෙලා තිරිය යුතුයි මොකද මේගොල්ලන්ගේ පව් වලට නැත්නම් මේ රට පාලනය කරපුවාගේ පව් වලට මිනිස්සු වන්දි ගෙවන්න ඕනේ නැහැ විරටේ දරුවෝ වන්දි ගෙවන්න ඕනේ නැහැ මන්ද පෝෂණය. එතකොට ඒ නිසා ඒකට හැකිය ආකාරයේ ප්‍රමුඛතාවය දෙන එක තමයි පළවෙනි අයවැය කරේ ආර්ථික ස්ථායීකරණයට අදාළ මූලික ක්‍රියාමාර්ග ගැනීමට අමතරව. ඒ අනුව තමයි ඉතිහාසයේ වැටුම් වැටි රාජ්‍යයක වැටුප් වැඩිවීම වුණේ 140කින්. ඒ අනුව තමයි පුද්දලිකශේ වැටුප් වැඩිවීම සිද්ධ වුණේ. ඒ අනුව තමයි පාසල් දරුවන්ගේ ආහාර වේල් වල සිට අනිකු සියලු දේවල්ට මුදල් වෙන් වුණේ. ආබාධයේ දීමනා වැඩිහිටි දීමනා අස්සසුම් වැඩි කිරීම මේ සියලුම සුබ සාධන ක්‍රියාවලිය සිද්ධ කරේ ඒ ඒ තර්කයට අනුව ඒ ප්‍රතිපත්තියට අනුව එතකොට එතනින් පස්සේ දැන් මේ අයවැය අපි සංවර්ධන අයක් ඉදලා දුන්නනවා මොකද මේ රටේ ආර්ථික ස්ථායීකරණය පහුගිය දවස් කීපෙම කතා වෙච්ච විදිහට ආර්ථික ස්ථායීකරණය යම් ආකාරයකට ගෙන ගොඩනගපු තත්වයක් තුල දැන් අපි විශ්වාස කරනවා මේ රට අර අපිට මෙච්චර කල් කරගන්න බැරි වෙච්ච ආර්ථික වර්ධනය දිශාවට නැත්නම් සංවර්ධනීය දිශාවට මේක ඉදිරියට ගන්න ඕනේ කියලා යනුව තමයි මේ අයවැයේ මූලික උපාය මාර්ග විදිහට ජනාධිපතිතුමා උපාය මාර්ග හයක් ඉදිරිපත් කරන්නේ ඒක තියෙනවා තිරසරසා සැමට ප්‍රතිලාභ සැලසෙන ආර්ථික වර්ධනයක් ඒ වගේම අපනයන විදාංගීකරණය මගින් හිල ආදායමක් ණය තිරසර භාවයේ සාතික කිරීම නිෂ්පාදන ආර්ථික ශක්තිමත් කිරීම ග්‍රාමීය දිළිඳු බව තුරන් කිරීම සහ ඩිජිටල්කරණය ප්‍රවර්ධනය. ඒතොර ඩිජිටල්කරණය අපනයන සංවර්ධනය නිෂ්පාදන ආර්ථිකය වගේ තැන්වලින් අපි ආර්ථික ඉහළට ගන්න ගමන්ම අනෙක් පැත්තෙන් දිළිඳුකම තුරන් දැක් කිරීම සැමට ප්‍රතිලාභ හම්බෙන ආර්ථිකයක් ගොඩනැගීම වගේ මේක සමාජීකරණය වෙච්ච නැත්නම් මේක ජනතාව බද්ධ කරගනිපු සංවර්ධනයක් බවට පත් කරන ගමන්ම ප්‍රධානම දෙයක් විදිහට ලංකාවේ ණය තිරසර භාවය ඇති කිරීම. මම හිතන්නේ මේක තමයි සභාපතිතුමියනි අපි ආණ්ඩුවක් විදිහට මේ වෙලාවේ ආර්ථිකව අපි තියපු ලොකුම පිම්මක්. මොකද මේ ආණ්ඩුව ඔබට මතකනම් මතක් කරලා බලන්න. මේ ණය තිරසර භාවය ආර්ථිකය වගේ මාතෘකාවලදී මේ ආණ්ඩුව ගැන මේ බොහෝ දෙනා එහෙම නෙමෙයි කිව්වේ. ඡන්දෙට කලින් කිව්වේ මේ ආණ්ඩුව ආවොත් එහෙම අකුලගෙන යනවා අනිත් අය කියලා. ව්‍යාපාර අකුලගෙන යනවා. මේ ව්‍යාපාර වැටෙනවා. ජාත්‍යන්තරයේත් එක්ක ගනුදෙනු කරන්න බෑ. මේ ඔක්කොම එහෙම තමයි කිව්වේ. හැබැයි මේ ගත වෙච්ච කාලය තුල අපි පෙන්නලා තියෙනවා මේ රටේ ආර්ථිකය මේ සියලු දෙනා පහුගිය දශක කීපේ පාලනය කළ කරන්න බැරි වෙච්ච දේ. නැත්නම් මේ රටේ ණය අර්බුදයක් තිබුණා. ඒ කියන්නේ ණය කියන එක ණය කියන දේ මේ රට හැම ආණ්ඩුවකම ගන්නවා. හැම අයවැයකම ණය තියෙනවා ඕනම රටක. හැබැයි ණය අර්බුදයක් කියන එක ණය උගුලක හිරවීම කියන එක තව එකක්. ඒතකොට මෙතෙක් කල් අපි එහෙම ණය උගුලක හිර වෙලා ඉඳලා මේ ණය උගුල එහෙනම් අපි හිටියේ විෂම චක්‍රයකනේ. ජනාධිපතිතුමාගේ කතාවෙදිත් ඔහු පෙන්නල් දුන්නා. අපි හිටියේ ණය සම්බන්ධයෙන් විෂම චක්‍රයක. ඒ කියන්නේ අපි මේ අයවැයේ ගණන ණය ප්‍රමාණය වැඩි කරනවා. එතකොට ලබන අවුරුද්ද ගෙවන්න තියෙන පොලි වාරික ප්‍රමාණය වැඩි වෙනවා. එතකොට ඊළඟ අවුරුද්ද ගෙවන්න තියෙන ඊළඟ අවුරුද්ද අයවැයට වැඩිපුර ණය ගන්න වෙනවා. එතකොට ආදායම් සහ වියදම් අතර පරතරය දවසෙන් දවස දෙපැත්තට ගිහලා තමයි මේ 5100යි 7100 වගේ යගේට අවිලා තියෙන්නේ. එතකොට සභාපතිතුමනි අපේ ලොකුම ජයග්‍රහණය මේ අවුරුද්දේ ආර්ථික මේවසෙන් ගත්තොත් මේ ආර්ථික කරුණු වලින් ගත්තොත් මේක හරවන්න මේ විෂම චක්‍රය රිවර්ස් කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒ නිසා තමයි 2025 අවේ අපි පුරෝකථනය කළ ආදායම් රුපියල් බිලියන 5100 වියදම් රුපියල් බිලියන 7190 මේ පරතරය අපිට වෙනස් කරන්න පුළුවන් වෙලා තියෙනවා. විශේෂයෙන් ආදායම් වැඩි කරගන්නත් ඒ වගේම වියදම් අඩු කරගන්නත් ඒ හරහා මේ රටේ ආදායම් වියදම් පරතරය හරහා අයවැය පරතරය සාමාන්‍ය හැමදාම වෙන්නේ ප්‍රෙඩික් කරාට වඩා උපකල්පනය කරාට වඩා වැඩි වෙන එක ඒක අඩු කරගන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. ඒක අඩු කරගත්තා කියන්නේ ප්‍රාථමික ගිණුමේ අතිරික්තයක් වැඩි වුණා කියන්නේ. ඒක තේරුම තමයි ඊළඟ අවුරුද්ද අපි ගෙවන්න තියෙන ණය පොලි ප්‍රමාණය අඩු වෙනවා. ඒක තේරුම ඊළඟ අයවැයට අපිට තවත් මේකේ පරතරය අඩු වෙනවා, ගන්න තියෙන ණය ප්‍රමාණය අඩු වෙනවා. මේක ඈත් වෙමින් යන විෂම චක්‍රය වෙනුවට මේක නැවත සාමාන්‍යකරණය අතර හැරෙන දිශාවකට හරව ගන්න අපිට පළවෙනි අවුරුද්දේ පුළුවන් වෙලා තියෙනවා. ඉතින් මේක ජයග්‍රහණයක්. මේ රටේ මේගොල්ලොන්ට මේ ආර්ථික උස්තාරලට විශේෂඥයන්ට දැන් මේගොල්ලෝනේ ආර්ථික වෙන දණන් හිටියේ, අපි නෙමෙයිනේ. අපි වෙටි කඩයක්වත් කරගන්න බෑ කියලා ආපු කට්ටියනේ. හැබැයි අපිට පුළුවන් වෙලා තියෙනවා මේ ජනතාවට කරකවන්න. මේගොල්ලන්ට බැරි වුණාට. එතකොට ඒක ලොකු ජයග්‍රහණයක්. මොකද මේ රටේ ආර්ථිකය ගැන බලාපොරොත්තු තියාගන්න පුළුවන් ජයග්‍රහණය ඒක. ඒ වගේම මේකේ අපි දන්නවා මේ පොලි ඒ කියන්නේ මේ ගත්තට පස්සේ 2023 ඒ කියන්නේ ලංකාවේ IMF සංවිධානයේ පවා ලංකාවේ ණය තිරසරභාවය සම්බන්ධ පළකල තිබිච්ච අදහස තමයි debt to GDP ratio එක. ඒ කියන්නේ ණය සහ දල් ජාතික නිෂ්පාදන අතර රේෂියෝ එක 2022 තිබුණේ 100%-115%. මේක 95% කරන්න පුළුවන් වෙයි කියලා තිබුණේ 2032 වෙද්දි. හැබැයි මේ අවුරුද්දේ අපිට පුළුවන් වෙලා තියෙන එක 95%ට ගේන්න. එතකොට අපි විශ්වාස කරනවා 2032 වෙද්දි මේක 87%කට ගේන්න පුළුවන් වෙයි කියලා. එතකොට මේක තමයි අපේ ආර්ථික වර්ධනයේ පින්මේ අපි නිරූපණය කරන දත්ත. මෙයා බොරු නෙමෙයි. එතකොට 2023 අපේ ආදායමෙන් ණය ගෙවන පංගු 80%ක් තිබිච්ච එක 2025 වෙද්දි 52%ක් කරන්න අපිට පුළුවන් වෙලා තියෙනවා. දේශීය ණය 52%ක් කරන්න පුළුවන් වෙලා තියෙනවා. එතකොට මේක ලැබන අවුරුද්ද තවත් අඩු වෙනවා. එතකොට මේක අඩු වෙන්නේ දැන් මේ දිගටම මොවුන් ප්‍රකාශ කරා සභාපතිතුමියනි, ඔබට මතක නම් මේ දැන් අර භාණ්ඩාගාර හිස් කරලා භාණ්ඩාගාර හිඳපු කට්ටිය වුණාට දැන් මේ හැමෝගෙම කතාවේ බලන්න පොඩි වාක්‍යයක් එනවා. ওই භාණ්ඩාගාරේ ට්‍රිලියනියක් තියෙනවා. භාණ්ඩාගාරේ ට්‍රිලියනියක් තියෙනවා. ඇයි ඒක තියන් ඉන්නේ වගේ නිකන් අර නිකන් හරි අමාරුවක් කියලා තියෙනවා. දැන් සල්ලි ටික තියෙනවා කියලා. මෙච්චර කල් ලෝකෙ එකතු කරන්න කවුරුත් මැදිහත් උනේ නැහැ. මෙච්චර කල් එක හිඳපු එක්කනේ කරන තරම. පරිපූර්ණ කැස්තමේතු දදා අවුරුද්ද අවසානයේ තියෙන වියදම් එස්තමේතු කර වියදම් වලට වඩා ගොඩක් වියදම් කර කර. හැබැයි දැන් හැමෝම ට්‍රිලියනය ගැන තමයි අහන්නේ. ඇත්ත ට්‍රිලියනයක් ලොකු මුදලක් තියෙනවා. ඒ මුදල මේ රටේ ජනතාව මේ රටේ ආදායම් වලින් උපයපු දේවල්. ඒ වගේ මේ ආණ්ඩුව ඇවිල්ලා බදු වැඩි කරේ නැහැ. ඒක තමයි වැරදි. පහුගිය අවුරුද්දවලට මොකද්ද අපි අලුතෙන් ගහලා තියෙන්නේ? මොකද්ද අපි වැඩි කරලා තියෙන්නේ? ඒතර වැඩ් බදු යම් කීපයක හරි ඉවත් කරන්න පුළුවන් වෙලා තියෙනවා. පේයි ටැක්ස් එකේ සීලින් එක ලක්ෂේ දා ලක්ෂකමාට උස්සන්න පුළුවන් වෙලා තියෙනවා. හරිව මදි කියලා අපි පිළිගන්නවා. තව කළ යුතුයි. නමුත් IMF ව්‍යාපෘතියක ඒ වගේම බංකොලොත් වෙච්ච රටක ඉන්න රාජ්‍යයක් විදියට මේකෙන් එළියට යන්න දාලව අපි මේ දෙක කළා තියෙනවා. සහ ආණ්ඩුව රාජ්‍ය කාර්යක්ෂම කිරීම හරහා ඔබට කරන්න බැරි වුණු දේ මේ රටේ ආදායම උපදල් තියෙනවා. ක්‍රේගු ආදායම වැඩි වෙලා තියෙනවා. සුරාබදු ආදායම වැඩි වෙලා තියෙනවා. අනිකුත් ආදායම වැඩි වෙලා තියෙනවා. සංචාරක ආදායම වැඩි වෙලා තියෙනවා. සියල්ල වැඩි වෙලා තියෙනවා. මේ වැඩිවීමේ ප්‍රතිඵලය තමයි අර හර්ෂ සිල්ල මන්ත්‍රීතුමා කිව්වා වගේ භාණ්ඩාගාරයේ පිරිතිරිය යන. අපි ගරු කරනවා එතුමා ඒක කියන අවංක වෙච්ච එක ගැන. එතකොට මේ නැත්තම් අර ඒ කියන්නේ එතුමා අතර ආර්ථික විද්‍යාව දන්න කෙනෙක් නේ. ඒ හින්දා ඇත්තටම එතුමා ඒ ගැන අවංක කිව්වා. ඒ වගේම අර ආර්ථික විද්‍යා කොලේජියේ ගියාට මං හිතන විපක්ෂ නායකතුමා කිව්වේ මොකද්ද මොන්ටිසෝරිලා මේකට වුණත් ඉතින් මොන්ටිසෝරිලා මේකට කරන්න පුළුවන් කියලා හිතනවනේ. ඉතින් ඇයි ඒගොල්ලෝ කරේ නැත්තේ? ඒගොල්ලෝ තාණ්ඩු කරානේ 2015 දන් 19 වෙනකන් ඒගොල්ලෝ තාණ්ඩුවක් කරානේ. මොකද්ද ඒකේ ප්‍රතිඵලය? මේ රට බංකොලොත් වෙන්න අදාළ මූලික ආර්ථික කඩාවැටීම පටන් ගත්ත කාලය පුද්ගලික බැඳුම් කර හිමියන්ගේ ණය අරගෙන ලංකාවේ ණය බර වැඩි කරපු මේ රටේ ආර්ථික වර්ධන වේගය අඩු කරපු අවුරුදු 4-5. ඉතින් ඔය විශ්වවිද්‍යාල ළමයිට ඒක කරන්න බැරි වුණානේ. දැන් මොන්ටිසෝරි ළමයි විදියටනේ අපි මොන්ටිසෝරි ළමයිට කරන්න පුළුවන් වැඩක් කියලා කියන්නේ. හැබැයි අපි ඒක කළා තියෙනවා. මේ කියන්න පුළුවන් හැමෝටම. මේගොල්ලෝ හොඳ කතාකාරයෝ. කියන්න පුළුවන් මේ දෙක කරලා පෙන්නලා නැහැ. මේ දෙක කරලා පෙන්නලා තියෙනවා අපි අවුරුද්දක් ඇතුළත. එතකොට ඒ නිසා සාපේතුමියනි මේක මේ වගේම ඒ භාණ්ඩාගාරයේ මුදල් තිබීම වැදගත් වෙන්නේ මේක හරහා තමයි. අපි මම දැන් කතා කරා දේශීය ණය පොලි අනුපාත අඩු වීමක් ගැන. මේක හරහා තමයි අපිට පුළුවන් වෙන්නේ මේ ණය ගැනීමේදී ඒ ණය ගන්න පොලි අනුපාත පහත දාන්න අපේ ණය ගැනීමේ අවශ්‍යතාවත් එක්ක භාගයෙන් කරන්න. අපි අත මුදලක් තියෙදී එහෙම බැරි වුණාම තමයි ගිනි පොලියට අපිට ණය ගන්න වෙන්නේ රාජ්‍යයක් විදියට. ඒතර මේක මේ නිකන් ජොලියට තියාගෙන ඉන්න එකක් නෙමෙයි. ඒක ආර්ථික විද්‍යාවේ මූලික අංග දන්නවනම් ඒක දන්නවා. එතකොට ඒ නිසා මේ සියල්ලත් එක්ක තමයි මේක ඉදිරියට යන්නේ. ඒ වගේම අපි අනික් පැත්තෙන් ණය ගැනීමේ අවශ්‍යතාවය අඩු කළා තියෙනවා. මේ රනිල් ගියපු එකම කියනවනේ. දැන් රනිල්ට පුළුවන් දේ වැඩේ කරන්න. බිලියන 4000ක් ණය ගන්නවා කියප එක 3740 අරන් තියෙන්නේ. ඊළඟ අරුත් තව අඩු වෙන එක මූල්‍ය විනය. මූල්‍ය විනයක් නෙමෙයි කිසිම විනයක් හදාගන්න බැරි වෙච්ච දේශපාලන පක්ෂවලට මූල්‍ය විනයක් හදන්න බෑ රටේ. ඒක අපි කරලා තියෙනවා. ඒ කරලා තියෙන එකේ ප්‍රතිඵල තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මේක නිකන් මේ ඉලක්ක හුවමාරුවක් නෙමෙයි. එතකොට මේ හින්දා මට දැන් මේ සම්බන්ධයෙන් ලංකාවේ ණය තිරසරභාවය සම්බන්ධයෙන් මූල්‍ය විනය සම්බන්ධයෙන් බරපතල පියවර ප්‍රමාණයක් අපි මේ අවුරුද්දේ අරගෙන තියෙනවා. ඒකට ස්වාගතුමියනි මම ඉතිරි වෙලා වෙන් කරන්නම් මෙන්න මේ ගැටලු දෙකක් තියෙනවා මේකව මතුවෙච්ච කතා කරන්න. එකක් තමයි වාහන ගෙන්වීම. මේ වාහන ගෙන්වීම ගැන දිගටම කතා කරන මම හිතන්නේ මොකක් හරි මාතෘකාවක් නැති වෙද්දි කතා කරන්න හොඳ මාතෘකාවක්. පළවෙනි දවස් කීපේ අරගෙන ගියා මිලියන 12500ක් වියදම් කළා මන්ත්‍රීවරුන්ට වාහන ගෙන්වනවා කියලා. ඒක දවස් දෙකක් විතර රන් ගියා. පැහැදිලි කරලා කිව්වට පස්සේ මේ මිලියන 12500ක් වෙන් කළා තියෙන්නේ රාජ්‍යයට වාහන 2000 සහ අනිකුත් යන්ත්‍රෝපකරණ 2700ක් ගන්න කියලා. ඒක පැහැදිලි කරලා කිව්වට පස්සේ ඒකේ සෞඛ්‍ය මාතෘකාවට මෙච්චරක් තියෙනවා, වනජීවීකට මෙච්චරක් තියෙනවා කියලා කිව්වට පස්සේ ඔන්න ඒක තව නවත්තලා තියෙනවා. දැන් කියනවා මන්ත්‍රීලාගේ වාහනේ ගැන. මේ තියෙන වේදනාව මොකද්ද? ජනාධිපතිතුමා හරියට කිව්වා වගේම මේ තියෙන පර්මිට් වේදනාව. වෙන මොකක්වත් නෙමෙයි. ඒ නැත්තම් ඉතින් දැන් මේකේ කවුරුවත් ගෙනල්ලා මේ മന്ത്രിට ගෙදර ගෙන යන වාහනේ දෙන්නේ නැහනේ. මේ රටේ ප්‍රාදේශීය ලේකම්ට අපි ප්‍රතිපක්ෂනේ කියලා තියෙන මේක. අපි කියලා තියෙන්නේ කෝටි 4 5කට විකුණන්න පුළුවන් පර්මිට් එක වෙනුවට මේ රටේ ප්‍රාදේශීය ලේකම් ඉහළ මාණ්ඩලික නිලධාරීන් සියලු දෙනා වැඩ කරනවා නම් රාජකාරී වාහනයක් සහිතව ඇයි മന്ത്രിට බැරි? ඇයි മന്ത്രിට ඕනද කෝටි 5ක වාහනයක් ගෙදර ගෙන යන්න? එහෙම ඕනේ නැහැ. ඒක වෙනස් කළ යුතුයි කියන පදනමෙන් තමයි ප්‍රතිපත්ති ප්‍රකාශන 194 වෙනි පිටුවට ජාතික ජන බලයෙන් අපි ජනාධිපතිවරණ කලේක ඇතුල් කරේ. ඒ ඇතුල් කරපු දේ තමයි මේ කරන්නේ. එතකොට ඒක ඉතින් Tamanට ඒක වේදනාවක් නම් කරන්න දෙයක් නැහැ. නමුත් ඒ മന്ത്രി පර්මිට් එක දෙන්නේ නැහැ ජනාධිපතිතුමා කිව්වාගේ මේක අපි ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කියලා තියෙනවා. අපි ඒක කියලා තමයි චන්දිල්ලුවේ. ඒක කියලා චන්දිල්ලුවේ. එතකොට ඒ කියපු දේ තමයි කරන්නේ. අනික් පැත්තෙන් බොහොම කඩගාටුවට කරුණා සභාපතිතුමියනි මම හිතන්නේ මට පස්සේ කතා කරන්නේ මනෝගරේෂන් മന്ത്രിතුමා. මම ඉදා දැක්ක දැන් අයවැයේදී වතුකම්කරු ක්ෂේත්‍රයේ වැටුප් වැඩි කිරීම ගැන ජනාධිපතිතුමා කියද්දී මෙතුමලා සතුටුණා. එතකොට මේක ඓතිහාසික පියවරක්. ඒක අපි හැමෝම පිළිගන්නවා. ලංකාවේ අවුරුදු 150කට ආසන්න කාලයක් ලංකාවේ ඉතාම වසර 200කට සමාන වසර 200කට කාලයක් ඉතාම අසීරුව ජීවත් වෙන ජන ප්‍රජාවක් අපිට වෙන් කරලා අඳුනගන්න පුළුවන් වතුකම්කරු ජනතාව කියලා. ඒක අපේ ජීවිතයේ අත්දැකීම තුළ අපි දන්නවා. ඔවුන්ගේ නිරක්තිය තියෙන්නේ මොන මට්ටමෙන්ද? පෝෂණ උනතා තියෙන්නේ මොන මට්ටමෙන්ද? ඔවුන්ගේ ජීවිත කොහොමද ගත වෙන්නේ කියලා අපි දන්නවා. එතකොට මේ වතුකම්කරු වැටුප් වැඩි කිරීම ඒක වතු හාම්පුතුන්ගෙන් රුපියල් 200ක් සහ රජයේ රුපියල් 200ක් සහිතව 1750 දක්වා වැඩි කරනවා කිව්වම මොකද්ද අපිට හිතෙන්න ඕනේ? මෙතුමලට එදා හිතන වගේම අපිට සතුරු හිතෙන්න එපැයි. මේ රටේ ඕනම මිනිස්සෙට සතුරු හිතෙන්න ඕනේ. මේ මුළු රටම මේ මිනිසුන්ට ණයයි. අවුරුදු 200ක් තිස්සේ රටට ඩොලර් ගෙනාපු, මේ රට සාරවත් කරපු, හැබැයි ඒ වෙනුවෙන් අවම වරප්‍රසාදයක්වත් නැත්නම් අවම වැටුපක්වත් ගත්තේ නැති මිනිස්සු. එතකොට ඒකට කරන්න තියෙන ඔක්කොම දේවල් උත්සාහ කරලා මේ මොහොතේ අර කියන විදිහට හොඳයි තමයි. දැන් මේ ලොකු තර්කයක් මතු කරගෙන එනවා රජයේ රුපියල් 200 දෙන එක වැරදි කියලා. මම දැක්කේ රූපණි ප්‍රෝග්‍රෑම් වල සමාජ ජන බලවේගයේ മന്ത്രിරුවෙක් කියලා තියෙනවා. මම දැක්ක සමාජ මාධ්‍ය වල වුන් කියලා තියෙනවා. එතකොට මේක ඉතාම නරකයි. ඉතාම නරකයි සාපෙත්තුමනි. කොහොමද එහෙම කියන්නේවත් අඩුමතරමේ. මේ රටේ සහනාධාර කියන්නේ සැලකිය යුතු විශේෂ කොටසක් විසින් සැලකලා.
ගරු මන්ත්‍රීතුමා තා විනාඩි දෙකක් කාලයක්
දෙන්න. බොහොම සුදී. එහෙම සහනාධාර ලබා දෙනවත් තමයි ලබා දිය යුතුයි. මේක අද පටන් ගත්ත ගන්නේ මේකට ඉතිහාසයක් තියෙනවා. ඔබට මතකද මේ යහපාල ආණ්ඩුව? දැන් රුපියල් 200 දෙන්නේ ආණ්ඩුවෙන් කොහොමද කියලා අහන කට්ටිය 2015 චන්ද පොරොන්දුවක් රුපියල් 1000ක් අවතුකම් කර වැටුප් වැඩි කිරීම. මනෝගරේෂන් මන්ත්‍රීතුමාට මතක ඇති. හැබැයි මොකක්ද දුන්නේ අවුරුදු 4ටම මොකක්වත් කරේ නැහැ. අවුරුදු 4ටම මොකක්වත් කරන්නේ නැතුව අන්තිමට 2019 වතුකම් නෑ ඔබතුමා ගිලන් කතා මට විනාඩි දෙක දෙන්න මට විනාඩි දෙක නෑ ඔබතුමා ඉල කතා උත්තර දෙන්න මට විනාඩි දෙකයි තියෙන්නේ නෑ ඔබතුමා ඉල කතා උත්තර දෙන්න මට විනාඩි දෙකයි තියෙන්නේ නෑ ඔබතුමාට ඉල කතා උත්තර විනාඩි දෙකයි තියෙන්නේ මට නෑ නෑ මේවයි මේ
මට තරුණ മന്ത്രിතුමා කේන්ති ගන්න එපා තරහ වෙන්න එපා දැන් ඔක එක කොටේ දාන්න එපා අපි අවුරුදු 4ක් තමයි යාපාලනේ අඬු හිටියේ එච්චරයි මං අපිටම හිටියේ අවුරුදු 20ක් මේ පාර්ලිමේන්තු හිටියා හැබැයි පොඩගෙන අත හිටියා නමුත් අවුරුදු 4 කාලේ විශාල සේවා කරලා තිනවා දැන් නැත්නම් දැනගන්න ඒක
ඔබතුමයි කතා
කරන්නේ ඒක ඔක්කොම එක කොටේ දාලා කතා
කරන්නේ නෑ නෑ
රජිත් මන්ත්‍රීතුමා
මන්ත්‍රීතුමා මගේ දේ වරදවා වටහාගෙනම ඔබතු නෑ ඔබතුමාට චෝදනා ඔබතුමා නෑ නෑ මේකේ වරදවා වටහාගෙන ඔබතුමාට චෝදනායිල කිරිවන්නේ මම ඔබතුමා ගැන කිව්වේ එහෙම දසකින් නෙමෙයි මම ආණ්ඩුව ගැන කිව්වේ ඔව් ආණ්ඩුව ගැන කිව්වේ මොකද මම දැක්කද නෑ හරි හරි ජනාධිපතිතුමා අයව ඉදිරිපත් කරද්දී ඔබතුමාත් සතුරුනවා මම දැක්කා ඒතර ඔබතුමාට චෝදනාවක් නෙමෙයි කරේ හරි හරි එතකොට ඒ යහපාල නාණ්ඩුවෙන් මේක ඔබතුමාට චෝදනාවක් නෙමෙයි යහපාල නාණ්ඩුවෙන් ඒ අවුරුදු පහට වතු කම්බරේට මොකක් කරේ නැහැ අන්තිමේ ලැජ්ජයි කියන්නේ නිමල් සිරිපාල මන්ත්‍රීතුමා 2021 තමයි නිමල් සිරිපාල එමෙතුමා විදිහට එක් කරේ එතකොට එහෙම කරලා රජේ හාමුදුරන් එක්ක කියන්නේ මේක හැමදාම වෘත්තීය සමිති හාමුදුරන් එක්ක කේවල් කරලා කරපු වැඩක් නමුත් ඒ වෘත්තීය සමිති වලට ඒ බලය නැහැ සභාවතුමනි පළවෙනි වතාවට ඉතිහාසයේ ආණ්ඩුවක් එක ප්‍රශ්නයක් විදිහට බාර අරගෙන අපි ප්‍රශ්නයක් විදිහට එක බාර අරගෙන වතුහාපුරුන් තුන් එක කේවල් කරලා සාකච්ඡා කළා තමයි මෙතෙන්ට ඇවිල්ලා තියෙන්නේ. ඒතකොට එහෙම කරාට පස්සේ මේ සමහර මන්ත්‍රීවරු ඇයි 200 ඒගොල්ලන්ට දෙන්නේ කියලා මේක තියෙනවා ජාතිවාදී පැත්ත. මේ කවුරුත් ගොවියන්ට පොර සනාධාර දියෝක හන්නේ නැහැ. දීවරන්ට ඉන්ද්‍ර සනාධාර දියෝක හන්නේ නැහැ. අනිපු සනාධාර දියෝක හන්නේ නැහැ. ඒතකොට ඒක කරන්න එපා. මේක අපි හැමෝම සතුරු වෙන්න ඕන දෙයක්. මොකද විශේෂයෙන් වතුකම් කරු ජනතාව කියන්නේ දිගින් දිගට අපිට ඡන්ද දීපු මිනිස්සු නෙමෙයි. ඔවුන් ඔය කොළපාටට ඡන්ද දීපු මිනිස්සු. අන්තිම ඡන්දය ඔය දෙකේ අපිට දීලා තියෙන්නේ. හැබැයි මේක සතුරු වෙන්න ඕන ඔබතුමන්ලා. එතකොට ඒ නිසා මම බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. ඔබතුමා නෙමෙයි. ඔබතුමා මේක දාගන්න එපා. ඔබතුමාට නෙමෙයි මේ කියන්නේ. ඒක කියපු කට්ටියට කියන්නේ. එතකොට බොහොම ගෞරවයෙන් ඉල්ලනවා. ඒ දේ කරන්න එපා. මේක පිළිගන්න මේ වතුකම් කර ජනතාව වෙනුවෙන් මේ තියලා තියෙන පියවර මේක ඉදිරියට කකුලෙන් අදින්න එපා. ඒක වැරදි. බොහොම ස්තුතියි.